සභාව කල් තිබීම
පාර්ලිමේන්තු සභාපති මුලසම නායක මන්ත්‍රමනි පාර්ලිමේන්තුව දෙසැම්බර් මාස 6 වෙනි සෞන්දර්ය දින පෙරවරු 9 30 දක්වා කල් තිබිය යුතුයි යෝජනා කරන්නේ
සභාව කල් තිබීමේ අවස්ථා යෝජනාව ගරු වෛද්‍ය උපුල් ගලප්පති මන්ත්‍රීතුමා
උපාධි සුති මුලසම මන්ත්‍රීතුමනි උපාධි වයස ප්‍රසස්ත කිරීම සඳහා වූ සභාව කල් තිබීමේ යෝජනාව මම ඉදිරිපත් කරනවා ලෝකයේ රාජ්‍ය අනුග්‍රහයෙන් අධ්‍යාපනය ලබා දෙන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. විදහාස ලැබීමෙන් පසු මෙම අධ්‍යාපන ක්‍රමය මධ්‍යම පාන්තික සමාජ තලයක් ඇතිවීමටත් සමාජ සංචලිතතාවයට සහ ඉහළ සමාජ සංවර්ධන දර්ශක ඉස්මතු වීමටත් හේතුකාරක වී ඇත. නමුත් 80 දශකයෙන් පසු සෞඛ්‍ය සහ රජයේ අධ්‍යාපන ක්‍රමයේ සිදු විවිධ වෙනස්කම් සමග රාජ්‍යංශයේ පාසල්වල අධ්‍යාපන සම්පූර්ණ කිරීමේ වයස අවුරුදු 17 සිට 19 දක්වාත් උපාධි ලබා ගැනීමේ වයස අවුරුදු 22 23 සිට MBBS උපාධිය නම් අවුරුදු 27 28 දක්වාත් BA BAC උපාධි ලබා ගැනීමේ වයස 25 26 දක්වාත් වසර ආසන්න වසර 5කට විතර වැඩි වුණා 80 දශකයෙන් පස්සේ මෙම ප්‍රමාදයේ හේතුවෙන් රටේ කුසලතා පිරි දරුවන්ගේ ජීවිත සහ ඵලදායී වසර ගණනාවක් රටට අහිමි වීමෙන් මෙරට රටෙහි ඵලදායීතාවයේ බරපතල හානියක් සිදු වෙලා තියෙනවා. තවද මෙමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ගණනය කළ නොහැකි පාඩුවක් සිදු වන අතර ඒ සමගම පෞද්ගලික ආර්ථික වෘත්තීය සමාජීය වශයෙන් තවදුරටත් පාඩු ලැබීම වළක්විය ගත නොහැකි තත්ත්වයක්. එසේම වර්තමාන COVID-19 තත්ත්වයේද මෙම ගැටලුව තව උග්‍ර කරන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් ඉදිරිපත් කර ඇති සංකල්පීය වාර්තාව මගින් බලාපොරොත්තු වනුයේ දැනට පවතින ජාතික විභාග ක්‍රමවේදයේ ප්‍රමාදයන් එවැගේම විශ්වවිද්‍යාල ප්‍රවේශයේ සීමාවාසික බඳවා ගැනීමවල වෛද්‍යවරු සීමාවාසික බඳවා ගැනීම ප්‍රමාදයන් එවැගේම පරිපාලන අකාර්යක්ෂමතාවයන් ඉවත් කිරීම සහ ගුණාත්මකභාවය සහ ඔහු අන්තර්ගතයට හානි නොවන ලෙස අධ්‍යාපන ක්‍රමයේ ප්‍රසස්තකරණය සඳහා පහසුකම් සැලසීමටයි මෙමගින් සිසුවෙකුට වයස අවුරුදු 15 වෙන විට අපසොස සාපල විභාගයත් අවුරුදු 17 වෙන විට අපසොස උසස් පෙළ විභාගයත් ඒ වගේම අවුරුදු 22 වෙන විට MBBS උපාධියත් අවුරුදු 20 වෙන විට BA BSc උපාධි සම්පූර්ණ කරලා රැකියාවකට බඳවා ගැනීමේ අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කරන මම ගරු සභාවට යෝජනා කරනවා. ඒ වගේම වර්තමාන අධ්‍යාපන පද්ධතිය තුළ පිළිබඳ විශ්ලේෂණය කරාම අපිට යම් යම් තැන්වලදී ඒ කියන්නේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රමාදයන් දක්නට ලැබෙනවා. ඒ වගේම අවුරුදු 16 දී ඒ කියන්නේ අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය තිබුණත් ඒක 13ට සමහර ලක්කට වැඩි වෙනවා. ඒ වගේම උසස් පෙළ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන්න ඒ වගේම විභාග නිකුත් කරන්න ප්‍රමාදයන් නැති වෙනවා. ඒ වගේම ඉසඩ් ලකුණු ලබා දීමේ ප්‍රමාදයන් නැති වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ආයුධපත් සැකසීමේදී ඇතුළත් කර ගැනීමේ ප්‍රමාදයන් ඒ වගේම විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන් සිදුවන ප්‍රමාදයන්ුත් සිද්ධ වෙනවා. ඒ වගේම මෙම ප්‍රමාදයන් වළක්වා ගත හැකි ප්‍රමාදයන් විදිහට අපි දකිනවා. මෙම වළක්වා ගැති ප්‍රමාදයන් හේතුවෙන් පෞද්ගලික ආර්ථික අධ්‍යයන වෘත්තීය සහ සමාජ යන අංශවල වන අහිතකර ප්‍රතිවිපාක මෙන්ම එහි ප්‍රතිඵලයක් වශයෙන් නිර්මාණය වන ගණනය කළ නොහැකි ආර්ථික අලාභයන් ඇතුළු රටම පත්වන පීඩනයට මුහුණ දීමට පහත සඳහන් පියවරන් මම හිතන්නේ අපේක්ෂා කරනවා මේක ගත්තොත් හොඳයි කියලා. ඒ වගේම ඒ යෝජනා වශයෙන් මම ඉදිරිපත් කරන්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් වයස අවුරුදු 15 සම්පූර්ණ වෙනකොට ඒ කියන්නේ 10 වෙනි ශ්‍රේණියේදී අපසොස සාපල විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමටත් ඒ වගේම ඒ අගෝස්තු මාසයේ පැවැත්වෙන විභාගයේ ප්‍රතිඵල ඒ අවුරුද්දේම ඔක්තෝබර් මාස වෙනකොට නිකුත් කිරීමටත් ඒ වගේම අපසොස උසස් පෙළ විභාගයේ නව පන්ති ආරම්භයේ ඊට පහුවේ අවුරුද්දේ ජනවාරි මාසයේ පටන් ගැනීමටත් ඒ වගේම අපසොස උසස් පෙළ විභාගය ඒ ජනවාරි මාසයේ පටන් ගන්න අවුරුද්දේ ඊළඟ අවුරුද්දට ගිහිල්ලා දෙසැම්බර් මාසෙ වෙනකොට පැවැත්වීමටත් මම හිතන්නේ 17 සම්පූර්ණ වෙනකොට 12 වසරේදී 12 අවසාන වසරේ අවසාන කාලයේදී මේ විභාගයේ උසස් පෙළ විභාගයේ පත්වීමටත් මම යෝජනා කරනවා. ඒ වගේම විභාග දෙපාර්තමේන්තුව මගින් ජනවාරි පෙබරවාරි මාසෙ වෙනකොට උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළා. අප්‍රේල් වෙනකොට ඒ බඳවා ගැනීම කරන විශ්වවිද්‍යාල ප්‍රවේශයට බඳවා ගැනීම කිරීම කරොත් එහෙම අවුරුදු 18ේදී අපිට විශ්වවිද්‍යාලයට බඳවා ගන්න පුළුවන්. එතකොට අපිට අවුරුදු 22ේදී මම හිතන්නේ වෛද්‍ය උපාධියත් අවුරුදු 20ේදී BA BSc උපාධිය සම්පූර්ණ කර ගන්න පුළුවන්. මෙම කාලීන යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් පෞද්ගලික ප්‍රතිලාභ වශයෙන් උපාධාරීන් දෙමව්පියන් මත යැපීමේ කාලය අඩුවීම ඉක්මනින් සේවයට ඇතුළත් වීම අධ්‍යාපන හා වෘත්තීය දියුණුවත් ඒ කුසලතා ලබා ගැනීමට පර්යේෂණ සහ නවෝත්පාදන ගවේෂණී කිරීමටත් සහ ව්‍යවසායකත්වයේ පිළිබඳ අත්දැක බැලීම සඳහා වැඩි කාලයක් වෙන් කිරීමටත් පුළුවන්කම ලැබෙනවා. ඊටත් ඒත් එක්කම ඉහත කරුණු මගින් සෞඛ්‍ය සේවා පද්ධතියට මම හිතන වෛද්‍යවරයෙක් මේ බිහි වෙනකොට මමත් වෛද්‍යවරයෙක් නිසා මමත් වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා රැකියාව ලබා ගන්නකොට මගේත් වයස අවුරුදු 28යි. අවුරුදු 26 අවසානයේ තමයි මමත් උපාධිය ගත්තේ. ඒ නිසා මම යෝජනා කරනවා මේ தත්ත්වය අපි වෙනස් කළ යුතුයි. ඒ නිසා රටක් වශයෙන් මෙම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වයස අවුරුදු 22න් මූලික උපාධිය අවසන් කරන උපාධාරීන්ට උසස් කාර්යක්ෂමතාවයෙන් දීර්ඝ කාලයක් වෘත්තියන් ලෙස ජාතියට සේවය කිරීමේ අවස්ථාව ලැබීමත් බුද්ධි ගලණය අවම කිරීමත් ශ්‍රී ලංකාව දැනුම පදනම් කරගත් ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වීමත් යන පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ඉහත සඳහන් වූ ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට මා විසින් ගරු සභාවට යෝජනා කරනවා. ඒ වගේම මම හිතන්නේ මේ සංකල්පීය යෝජනාවට ගරු අධ්‍යාපන ඇමැතිතුමා සහ රාජ්‍ය අමාත්‍යවරු දැනටමත් එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා සමග කරපු සාකච්ඡාවේදී ඉතාමත්ම ඵලදායී සාධනීය පිළිතුරක් ලැබිලා තිනවා. මේක අනාගතයේ දරුවන්ට ලබා දෙන්න පුළුවන් අපේ රජයෙන් ලබා දෙන්න පුළුවන් අතිශයින්ම වැදගත් යෝජනාවක් විදිහට මම දකිනවා. මේ කාලයන් අඩු කිරීම මගින් රටේ ආර්ථිකයට සහ අධ්‍යාපනයට ඒ කියන්නේ නොලෙජ් ඉකොනොමි එකක් ලංකාව තුළ ඇති කිරීමේ බලාපොරොත්තු අපේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. ඒ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව පරිදි නොලෙජ් ඉකොනොමි එක මේ රට තුළ ස්ථාපිත කිරීමට මේ යෝජනාව මම හිතන්නේ අතිශයින්ම වැදගත් වෙනවා යයි මම විශ්වාස කරනවා. ඒ වගේම බොහොමත්ම ස්තුතියි මුල් අසරණු මන්ත්‍රීතුමා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. යෝජනාව ස්ථිර කිරීම සඳහා ගරු වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලෝකයේ අධ්‍යාපන රටාවන් තාක්ෂණයේ දියුණුවත් සමග පුදුමාකාර ලෙස වේගවත් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි විද්‍යාව තාක්ෂණය හා විවිධ ක්ෂේත්‍රවල නව සොයා ගැනීම නිසා ලෝකයේ විවිධ නව අධ්‍යාපන රටාවන් හා නව මානයන් බිහි වෙලා තියෙනවා. ලෝකයේ වේගවත් සංවර්ධන නිසා ඒ රටවල්වලට තම රටේ සංවර්ධනය ඉක්මනින් කර ගැනීමට තම රටේ ඉන්න උගතුන් බුද්ධිමතුන් ඉක්මනින් බිහි කර ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගිලා තියෙනවා. මොකද රටක සංවර්ධනයේ අත්‍යවාරම තාරුණ්‍ය ඥානය හා තාක්ෂණ ශිල්පය නිසා. එනිසා සමහර රටවල් මූලික අධ්‍යාපනයට ගත කරන කාලය අඩු කර ගැනීම සඳහා විභාග පැවැත්වීම, ප්‍රතිඵල ඇගීම, ප්‍රතිඵල නිකුත් කිරීම වැනි ක්‍රියාදාමයන්ට ගතවන කාලය අඩු කරලා ඒ රටේ තරුණ තරුණයන්ට ඉතා ඉක්මනින් උසස් අධ්‍යාපනයට සහ උපාධි ප්‍රවේශන් සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ලෝකයේ රැකියා වෙළඳපොළ ඉතා ශීඝ්‍රයෙන් වැසීගෙන යන නිසා ඒ සඳහා තරුණ තරුණයන්ට ඉතාම ඉක්මනින් ඒ සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දීම ඒ රටවල්වල අධ්‍යාපන ක්‍රමවේදය සහ ඒව බාර ඉන්න නිලධාරීන්ගෙත් සහ රජයන් වලත් වගකීමක් වෙනවා. සමහර රටවල්වල ආර්ථිකයේ ප්‍රධානම ශක්තිය තමයි ඒ රටවල්වල ඉගෙනගත්ත බිහි වෙච්ච උගතුන් බුද්ධිමතුන් අනිත් රටවල්වල සේවය සඳහා යොදවලා ඒ රටට ආර්ථික වශයෙන් ශක්තියක් ලබා ගැනීම. ඒ තරංකාරීත්වයට ඇතුල් වීමට නම් අඩු වයසින් උපාධිය අවසන් කිරීම සඳහා ඒ සඳහා මහත් රුකුලක් වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනයේ කියන එකේ ඉමක් නැහැ, කොනක් නැහැ, අවසානයක් නැහැ. ඒ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපන හදාන තරුණ තරුණයන්ට මහාචාර්ය ආචාර්ය උපාධ්‍යාර සඳහා සහ අලුත් සොයා ගැනීම සඳහා ඒ රිසර්ච් නැත්නම් පර්යේෂණ කිරීමට තමන්ට අවශ්‍ය වෙන කාලය ඉතා ඉක්මනින් ලබා ගැනීමට මේකෙන් මහත් රුකුලක් වෙනවා. ඒ වගේම තමයි රටක සෞඛ්‍යයට වගේම අධ්‍යාපනයට ආර්ථිකයේ මහ විශාල බරක් දැරීමට සිද්ධ වෙනවා. ඒ නිසා නිදහස් අධ්‍යාපනයේ තියෙන රටක මා හිතන්නේ ඉතා ඉක්මනින් මේ කාල සීමාව අඩු කරලා ඒ බරෙන් නිදහස් කරනවා නම් ඒ රටේ ආර්ථිකයටත් මං හිතන්නේ මහත් රුකුලක් වෙනවා. ඒ නිසා අද දින මේ සභාවට වෛද්‍ය උපුල් ගලප්පති මැතිතුමා විසින් ගෙනෙන ලද ඒ උපාධි වයස ප්‍රශස්ත කිරීම සඳහා ගෙනලද යෝජනාව ඉතාම කාලිත යෝජනාවක්, කාලීන යෝජනාවක් ලෙස හඳුන්වන අතර ඒ යෝජනාව මේ සභාවේ ඉදිරියේ මම ස්ථිර කිරීමට මේ අවස්ථාවේ කටයුතු කරනවා. බොහොමත්ම ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධව.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු SMM මුෂාරෆ් මන්ත්‍රීතුමා. ගරු වසන්තයාම බණ්ඩාර මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, අද දවසේදී මේ අධ්‍යාපනයේදී විශේෂයෙන්ම උසස් පෙළ සහ පාසල් අධ්‍යාපනය තුලත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුලත් ඇතරම අධ්‍යාපනය ලබන කාලය තුල නිරපරාධී අපතියවන කාල ප්‍රමාදය වළක්වා ගැනීම වෙනුවෙන් ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන කාරුණික ඉල්ලීමක් කරනවා. විශේෂයෙන් අපි දන්නවා සාමාන්‍ය පෙළ දරුවන්ගේ විභාගය පැවැත්වෙන්නේ සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ විභාගය පැවැත්වෙන්නේ. ඒ දෙසැම්බර් මාසයේ විභාගය පැවැත්වනකොට මේ අයට අප්‍රේල් මාස තමයි ප්‍රතිඵල සාමාන්‍ය ලැබෙන්නේ. ඊළඟට උසස් පෙළ පන්තියට ඕන්ට යන්න වෙන්නේ අගෝස්තු මාසෙදී. එතකොට කල්පනා කරලා බලන්න අධ්‍යාපන ඇමතුමනි, සාමාන්‍ය පෙළ දෙසැම්බර් මාසේ කරන ළමයා උසස් පෙළට යන්නේ ඊළඟ අගෝස්තු මාසේ. එතකොට මේ සාමාන්‍ය මාස 8ක වගේ කාලයක් අනිවාර්යයෙන්ම ජීව විද්‍යාත්මකව මේ ළමයා නිරූපද්‍රිතව තබන්න ඕනද? ඒ කියන්නේ දෙසැම්බර් මාසේ විභාගය කරලා අපට පුළුවන් ගමක් තිබෙනවා නම් අඩු ගානේ පෙබරවාරි වලවත් අප්‍රේල් වලවත් උසස් පෙළ ආරම්භ කරන්න මං හිතනවා මේ දරුවන්ට සාධාරණයක් වෙනවා කියලා. ඒ ගමන් මම කියන්න ඕනේ අර අගෝස්තු මාසේ උසස් පෙළට එන ළමයා ඊළඟට වසර දෙකකින් පස්සේ නැවත අගෝස්තු මාසේ විභාගේ ලියලා ඊළමගේ ප්‍රතිඵල එන්නේ දෙසැම්බර් මාසේදී. ඊළම විශ්වවිද්‍යාලයට යන්නේ තවත් වසරක් විතර පහු වෙලා. මේ කාල ප්‍රාන්තරය තුල, ඒ කියන්නේ විභාගේ පැවැත්වීම සහ අර වසරකින් පස්සේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම කියන කාල ප්‍රාන්තරයේ ජීව විද්‍යාත්මකව අපි එම තබන්න ඕනද? මම කියනවා අද වෙනකොට සමහර ළමයි ගරු අධ්‍යාපන ඇමතුමනි සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ නොකර විදේශ විශ්වවිද්‍යාලවල පදනම් පාඨමාලා කරන ප්‍රවණතාවයක් තිබෙනවා. මේක විශේෂයෙන්ම දකින්න පුළුවන් ජාත්‍යන්තර විද්‍යාලවල. ජාත්‍යන්තර විද්‍යාලවල ළමයි සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ නොකරලා විශ්වවිද්‍යාලවල පදනම් පාඨමාලාව කරලා වහාම උපාධි වලට බැඳෙනවා. ඒ නිසා ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, නිරපරාධේ මේ ළමයි තබන්නට එපා. මොකද හේතුව මේ නිරපරාධේ විභාගය පැවැත්වීම ඊළඟට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම වගේ කාල ප්‍රාන්තරයක් තුළ මේ ළමයි අද වෙනකොට නිරපරාධ කාලය අපතේ යෑම තුළින් අපේ රටේ තරුණ පරම්පරාව මේ ජීවනාලිය මේ අයගේ බුද්ධිය නැත්නම් අධ්‍යාපනය උගත්කම ලබා ගන්න පුහුණුව ලබා ගන්න තියෙන කාලයයි මේ අපතේ යන්නේ. ඒ නිසා මේ කාලය අපතේ යෑම උසස් පෙළ ළමයින්ගේ විශ්වවිද්‍යාල ළමයින්ගේ පහිතර අපි සැලකිල්ලට ගන්න ඕන කියලා. ඒ වගේම ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, මම යෝජනාවක් කරනවා අපත් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදෑරුවා. සමහර වෙලාවට මට අත්දැකීම තිබෙන්නේ කලාංශය සහ වාණිජ අංශය සම්බන්ධයෙන් නීතිය සහ එවැනි අංශ සම්බන්ධයෙන් මම දැක්ක විශ්වවිද්‍යාලයේදී අවුරුදු 4ක පාඨමාලාවේදී එක දවසකදී සමහරලාට දේශන තිබෙන්නේ දේශන එකයි හෝ දෙකයි. ඔබ දන්නවද විශ්වවිද්‍යාලයේදී ශාස්ත්‍රීය අධ්‍යාපනයට ලයිබ්‍රරි පාවිච්චි කරන්න වෙන්න පුළුවන්, පර්යේෂණ වලට වෙන්න පුළුවන් කාලය දීලා තියෙන්නේ. නමුත් දවසක් තුල එකම එක දේශනයක් නම් පැයයි නම් තිබෙන්නේ. ඔබතුමා කල්පනා කරලා බලන්න මේ තරුණ දරුවන්ගේ පාඨමාල අවුරුදු 4ක් නෙවෙයි දෙකකින් ඉවර කරන්න පුළුවන්. ඒ නිසා අපරාධ නිරපරාධ යන මේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ළමයි කාලය අඩු කරලා වැදගත් ඒ පාවිච්චි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න කියන ගෞරවනීය ඉල්ලීම ඔබතුමායි කරන බොහොම ස්තුතියි.
ස්තුති ගරු මන්ත්‍රීතුමා. ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා ඔබතුමාගේ වැඩතුලක්.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, ඔබතුමාට බෙහෙම ස්තුතිවන්ත වෙනවා මට කාලය ලබා දීම පිළිබඳව. ඒ වගේම වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා, ඉතාමත් වැදගත් කාලෝත්ති මාතෘකාවක් ඔස්සේ අද කල්තැබීමේ යෝජනාවක් මේ උත්තරීතර සභාවට තබලා තිබෙනවා. විශේෂයෙන්ම අර කියමනක් තියෙනවා මුලස්සනේ මන්ත්‍රීතුමනි, ඔබතුමත් දන්නවා නීතිඥකරයෙක් විදිහට, අපි මිනිසුන් තැනිය යුත්තේ අපි පසුපස එන්න නෙවෙයි, අපු පසු කර යන්න. මන කාලයත් එක්ක මේ සමාජයේ යම් යම් වෙනස්කම් කළ යුතු, වෙනස්කම් විය යුතු, එහෙම නැත්නම් වෙනස්කම් කරන්න ඕන යුතු බව අපි මේ සමාජය අඳුන ගන්නට ඕන. මහගම සේකරණුත් කියලා තියෙනවා නොවෙනස් වන ජාතිය පවතින්නේ නැහැ කියලා. මේ යුගය තුළ ඉතාමත් පැහැදිලි අධ්‍යාපන ශාස්ත්‍රයේ යම් පරිවර්තනයක් සිදු යුතු යුගයේ ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපේ වසන්ත බණ්ඩාර අපේ නුවර මන්තුමා කිව්වා වගේ දැනට ගරු අධ්‍යාපන ඇමතුමනි, දැනට අර ඕ ලෙවල් විභාගයේ විතරක් කරලා ඒ ලෙවල් කරන්න නැතුව විශ්වවිද්‍යාල නැත්තම් උපාධි වලට යන පෞද්ගලික ප්‍රවණතාවයක් දකින්න තියෙනවා කියලා කිව්වා. මම මේකට යමක් එකතු කරන්න කැමතියි. සාමාන්‍ය පෙළ විභාගෙ ලියලා ප්‍රතිඵල දෙන්නම් කාසිවලටත් පෞද්ගලිකව මේ මොහොත වෙද්දී දෙන්නම් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දෙන්නම් කියලත් පදනම් පාඨමාලා වලට යන්න පෞද්ගලික අංශයේ එහෙම නැත්නම් පෞද්ගලික පාඨමාලා නිර්මාණ අතර අපි පෞද්ගලික අය පිළිබඳවත් නැත්නම් යම් කිසි ඇතිහැකියාය පිළිබඳවත් එහෙම නැත්නම් ඒ පෞද්ගලික ආයතන පිළිබඳවත් වෛරාණ්විතව දකින්නේ ඒගොල්ලොන්ගේ හැකියාවන් නිර්මාණශීලී සහ ඒගොල්ලොන් ඉදිරිපත් කිරීම. නමුත් අපි මේ රටේ ඉන්න බහුතර සමස්ත දුප්පත් ජනතාව වෙනුවෙන් ඔබතුමත් නිදහස් අධ්‍යාපනය හදාරලා අද ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තු නියෝජනය කරන වෘත්තිවේදියෙක් විදිහට. නිසා ඒ නිදහස් අධ්‍යාපනයේ හදාරන අපේ අහිංසක අසරණ දෙමව්පියන්ගේ දරුවන්ටත් ඒ තැනට කිට්ටු වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම 2019 අපොස උසස් පෙළ ලියපු ළමයි තාම විශ්වවිද්‍යාලේ තේරිලා තිබුණත් පාත බලවත් නැති අවස්ථාව දිනවා. එකක් කොයිට අසංගත තත්වයක් වෙන්න පුළුවන්. නමුත් අපොස උසස් පෙළ 2019 ලියපු මම පෞද්ගලිකව දන්න අය මේ වෙද්දි නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුන් බවට පත් වෙලා තියෙනවා. මේ වෙනස මේ රටට නැත්තම් මේ ලෝකයට නැත්තම් මේ සමාජයට ප්‍රශ්නයක්. මම මේ කියන කාරණාව හොඳින් විග්‍රහ කරලා හොයලා බලන්න 2019 අවුරුද්දේ අපොස උසස් පෙළ විභාගයේ ලියලා උසස් සම්දමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ගත්ත දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ තාම විශ්වවිද්‍යාලයට පාත බල නැහැ. නමුත් සමහර දරුවෝ මේ විද්‍යාවේ නීති පීඨයන් වල අවසාන වසරේ ළමයි බවට පත් වෙලා තියෙනවා. සෝ මේ පරතරය වෙනස් කරන්න නම් රජයන් විදිහට අපිත් යම් කිසි වැඩපිළිලක් හදලා අපිත් නිදහස් අධ්‍යාපනයට යම් කිසි වැඩපිළිලක් එකතු කළ යුතුයි කියන යෝජනාව සහ අදහස මේ සභාවට ඉදිරිපත් කරනවා. ඒ නිසා කාලෝචිතව ඉතාමත් වැදගත් යෝජනාවක් උපකලපති මන්තුමා මේ සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් අදහස් දක්වන්නට මට අවස්ථාව ලබා දීම පිළිබඳව මුලාසනයේ ඔබතුමාට මගේ ගෞරවය ප්‍රණාමය පුද කරමින් මානිහෙඩ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා. ගරු අමාත්‍යතුමා ඔබතුමාට පිළිතුරු දීම හැකියි.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ගරු උපුල් ගලපත්ති මන්ත්‍රීතුමාට කාලීන වශයෙන් ඉතාම වැදගත් කල්තබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව. එතුමා මෙහි ශීර්ෂ පාඨයම සඳහන් කරලා තියෙන වයස 22න් MBBS BAO BSc උපාධි වයස ප්‍රශස්ත කිරීම සඳහා යනුවෙන්. අත වශයෙන්ම මෙහිදී මම හිතන්නේ එතුමා පාදක කරගෙන ඇති එතුමා සමාජිකත්වයේ දරන MBBS by 22 years කියන මේ මුද්‍රණය කරලා තිනවා GMO එකෙන්. මෙහිදී සාකච්ඡාවක් පවත්වලා තිබෙනවා ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, ඒවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමිය, පවිත්‍රවන්‍ය ආරච්චිමැතිනිය, මාචාර්ය ජීල් පිරිස් මැතිතුමා, අධ්‍යාපන ඇමැතිතුමා සහ අමාත්‍යංශ ලේකම් සමග. මම හිතන්නේ මේ සාකච්ඡාව පිළිබඳව මම නම් දන්නේ නැහැ. මේ සාකච්ඡාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අංශයත් සම්බන්ධ කරා නම් මම හිතන්නේ වඩාත් හොඳයි කියන එකයි මගේ අදහස. කෙසේ වුවත් එහි එක්සිකියුටිව් සමරි එකේ සඳහන් වෙන ආකාරයට මම සාරාංශය විතරක් කියවනවා. සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණිය පවත්වන්නත්, ඒ වගේම අවුරුදු 15 වෙනකොට GCO level should be placed at grade 10 when student is of age 15 years and to be held in month of August. දෙවැනි නිර්දේශය හැටියට GCO level results should be released by October, enabling students to decide their future stream of education by December. එමෙම මේ විදිහට GCA level තියෙන එක 17-18 වෙනකොට, අවුරුදු 18 වෙනකොට මේ සම්පූර්ණ අවසන් කළ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම, එතනින් එහාට MBBS නම් 18-19 20 21 22 කාල පරිච්ඡේදය හරි. සාමාන්‍ය උපාධියක නම් 18-19 20, විශේෂ උපාධියක නම් 18-19 20 21. මේක තමයි කාල පරාශ්‍රය. මම හිතන්නේ ඊටාම යෞවනත්වයේ වගේම රිසර්ච් වලට යොමු වීම මේ ආදි වශයෙන් ඉතාම වැදගත් වෙන ඉතාම හොඳ යෝජනාවක් මේ GMO එක විසින් ඉදිරිපත් කළා. මේක පදනම් කරගෙන තමයි එතුමා මේ අද මේ යෝජනාව ඉදිරිපත් කළා තියෙන්නේ. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වන ආකාරයට අතිගරු ජනාධිපතිතුමන්ගේ ඒක තමයි ක්‍රියාත්මක කිරීමට අපි බැඳිලා ඉන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ සියලු රාජ්‍ය අමාත්‍යාංශය. මේක ප්‍රධාන කොටස් තුනකට බෙදලා සාමාන්‍ය අධ්‍යාපනයේ පෙරපාසල් අවදී සිට 13 ශ්‍රේණිය දක්වා දැන්ට තිබෙන එම්තන් ජේෂ් ද්විතීකාංශ අවසානයේ දක්වා ඊළඟ අධ්‍යර වෘත්තීය අධ්‍යාපනය එතනින් ඔබට NVQ ලෙවල්ස් අනුව ඊළඟ උසස් අධ්‍යාපනය එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉන්න කොටස් තුන යටතේ තමයි මේ අවසාන ප්‍රතිපත්ති නාමු ඉදිරිපත් කළා තියෙන්නේ. ඒක එතනින් ඉස්සරහට ගිහිල්ලා අපි මේ වෙනකොට සමාජයේ අදහස් ලබාගෙන
ජාතික අධ්‍යාපන කොමිසම අවසාන ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරනවා. මීට සමගාමීව අපි දැන්ට සාකච්ඡා කරලා තිනවා යෝජනා කරමින් පවතිනවා සාමාන්‍ය පෙළ විභාගයේ දැන් අපි සාමාන්‍ය කරනවදී මීට අවුරුදු 35කට 40කට කලින් සාමාන්‍ය පෙළ කරන කාලේ අපි කළේ 9-10. 10 ශ්‍රේණිය තමයි අපි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නේ. එතකොට එතනින් අවුරුද්දක් අඩු වෙනවා. ඊළඟරනේ පේපර් මාකින්. පේපර් මාක් කළා හිටන් ඊට පස්සේ රිසල්ට්ස් දෙනවා. දීලා දැන් අපේ වෙන්නේ රීකරෙක්ෂන් දාලා රීකරෙක්ෂන් එකේ රිසල්ට්ස් උත්හාම තමයි ෆයිනලයිස් කරන්නේ සෙට් ස්කෝ එක. ඉතින් මෙතන අවුරුදු එකහමාරක උතර ප්‍රමාදයක් තිනවා උසස් පෙළ කළා. ඊළඟට ප්‍රතිඵල ආවහම පස්සේ සෙට් ස්කෝ දීලා රෙජිස්ට්‍රේෂන් වෙලා පටන් ගන්න තව මාස 6ක් යනවා. එතන මේ මුළු ප්‍රොසෙස් එක අවුරුදු 3ක් අපිට අඩු කර ගැනීමේ හැකියාව තිනවා සාමාන්‍ය පෙළ සිට උසස් පෙළ අවසන් කළා විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා. ඒ 3 අඩු කළොත් මේ ගරු මන්ත්‍රීතුමා යෝජනා කරන මේ වැඩසටහන ක්‍රියාත්මක කරන පුළුවන්. ඒක අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුල අඩංගු වෙලා තිනවා. මේක ටෙස්ටිං ඇන් ඉවැලියුෂන් කියන ඉතාම වැදගත් කාර්යයක්. ඒ සම්බන්ධිනු දැන්ට විභාග දෙපාර්තමේන්තුවත් ඒ සියලු දෙනා සාකච්ඡා කරගෙන යනවා. හැබැයි දැනට තියෙන විභාග වලට මේ අවස්ථාවේදී කිසිදු ආකාරයක බලපෑමක් නොවන ආකාරයට නමුත් රිෆෝම් එක කෙරීගෙන යනකොට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. විශේෂයෙන් දැන් ප්‍රාථමික අංශය ගත්තොත් ටර්ම් ටෙස්ට් වෙනුවට පන්ති කාමරය තුල අගයින් වැඩපිළිලක් යනවා. ඒතර 4-5 ශිෂ්‍යත්වයෙන් එනකොට තමයි යම් ආකාරයක විභාගයක් පැවැත්වීමට සිදුවන්නේ. නමුත් පන්ති කාමරයේ ඇසස්මන්ට් එක වැදගත්. ඒතර ගුරුවරයාකට සූදානම් වෙන්න ඕනේ. ටෙස්ටිං ඇන් ඇසස්මන්ට් එක. එතකොට ඊළඟට ඒකේ ලකුණු තව පාත්වා ගැනීම. දැන් උදාහරණයක් වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ දැන් නැටුම් විෂය ප්‍රතිඵල දෙන්න බැරි වුණා. ප්‍රායෝගික පරීක්ෂණ තියන්න බැරි වුණා. විෂය නාටක. సౌందర్య. ඒක උසස් පෙළක් තියෙනවා. විෂයන් කීපයක. දැන් එතකොට එවැනි ප්‍රායෝගික ප්‍රශ්න එනවා. නමුත් පරීක්ෂණ වලින් තහවුරු වෙලා තිනවා මේ සාමාන්‍ය පෙළ ඔය තින නැටුම් වැනි ඒ විෂයන් සංගීතය වැනි නිර්මාණාත්මක විෂයන් 8ක් බැලුවොත් ගුරුවරයා පන්ති කාමරයේ කරපු SBA එක ස්කූල් බේස් ඇසස්මන්ට් එක දශම ගණන් තමයි වෙනස් වෙලා තියෙන්නේ සමහර අවස්ථාවල විභාගෙත් එක්ක. ඒ කියන්නේ ගුරුවරයා ප්‍රශස්ත මට්ටමට ගේන්න පුළුවන්. අන්බයස් කරතන්ට ගේන්න පුළුවන්. ඉතින් ඒක විශාල කාර්යභාරයක් අපේ තීන ක්‍රමයක් වෙනස් කරනකොට එතෙන්ට ගේන්න ඕනේ ගෙනා යුතුයි. දැන් මං අවසාන කොටස මං එනවා මම තව මිනිත්තු කීපයක් තිනවා. දැන් ගරු මන්ත්‍රීවරුනි ගරු සභාපතිතුමනි අපේ රටේ තාම හියුමන් ඉන්ඩෙක්ස් එකක් නැහැ. මානව සම්පත් දර්ශකයක් තියෙන්න ඕනේ. මේ මානව සම්පත් දර්ශකය වෙන රටවල් වල නම් මහ බැංකුව. නැත්තම් භාණ්ඩාගාරය ස්ටැටිස්ටික්ස් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක ලේබර් මිනිස්ට්‍රි එකත් එක්ක එක සකස් කරනවා. ඒතර රටේ ශ්‍රම සම්පත මානව සම්පත වර්ගීකරණයක් නනවා. අපි හිතමු ඉහෙලිම ගත්තොත් වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකරණ වෙනත් ඒ විදිහට ඇවිල්ලා හම්කරුවා දක්වා පහළම ස්තරයේ සිටින මේ හැම එකකම අවුරුදු 5-5 ඒ රටට අවශ්‍යතාවය මානව සම්පතේ අවශ්‍යතාවය කැටගරයිස් කරලා ඒක හදලා තියෙනවා. උදාහරණයක් ගන්න මැලේසියාව මේක හදලා තියෙනවා. මැලේසියාව දන්නවා ඊළඟ අවුරුදු 5 අවසන් වෙනකොට රටට අවශ්‍ය වෛද්‍යවරු සංඛ්‍යාව, ඉංජිනේරු සංඛ්‍යාව හම්කරුවා දක්වා. ඒතර ඒක අනුව ඒගොල්ලන්ගේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තියෙනවා. වැඩිපුර තියෙන මානව සම්පත කම්කරු හැටියට නෙමෙයි, ඊටාම උගත් බුද්ධිමත් පිරිස් හැටියට විදේශගත වෙලා රටට විදේශ විනිමය ගේනවා. කියුබාව ගන්න. කියුබාව ගත්තොත් කියුබාවේ වැඩිම විදේශ විනිමයක් එන්නේ සංචාරක ව්‍යාපාර ඇහැරුණා මොකකින්ද? දැන් අපේ බලන්න. අපේ බිලියන 7.5ක් වර්ෂයකට එන්නේ මේ මැද පෙරදිග සේවය කරන අපේ ශ්‍රමිකයින්ගේ. ඒ ශ්‍රමිකයින්ගේ 90% ස්කිල්ස් නෙමෙයි. ස්කිල් ලෙව නෙමෙයි, අන්ස්කිල්. හැබැයි අපිට ස්කිල් එක එවන්න පුළුවන් නම් 7.5 හතර ගුණයකට රංගන්න පුළුවන්. එනවා කියුබාවේ වෛද්‍යවරු තමයි වෙනිසුලා වෙන රටවල් වල සේවය කළා. ඒ එතනින් ගේන විදේශ විනිමය රටට ගේනවා. ඉතින් ඒක නිසා මේවා අද වෙනස් වෙමින් යනවා. ඒ නිසා හියුමන් ඉන්ඩෙක්ස් එක හැදෙන්න ඕනේ. ඒක අදාළ අංශ කරන්න ඕනේ. එහෙම තමයි සැලසුම් කරන්න වෙන්නේ. එතනින් පටන් ගන්න ඕනේ. ඊළඟට මම දැක්ක ඔබතුමන්ලා සඳහන් කළා මම ඉදත් කිව්වා STEM education. අද ඒක STEAM education. Science, Technology, Engineering, Arts, Mathematics. ලෝකේ පටන් ගන්න දශක දෙකක් අපේ රටේ STEM education එකට අත තියලා නැහැ තාම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල. ප්‍රතිසංස්කරණ තුල තියෙනවා. ඒකට කල්ගත වෙන නිසා මම ලබන අඟහරුවාද කැඳවන්න ලෑස්ති කළා මේ ක්ෂේත්‍රවල විද්වතුන් ඒකේ මූලික ඕපන් ඩිස්කෂන් එක. එතනින් එහාට තමුන්නාංශල අතරට මම ගේනවා මේක. මේක කලින් සාකච්ඡා වෙලා තිනවා පාර්ලිමේන්තු ඕවර්සයිට් කමිටියකින් එහාට ගිහිලා තිබුණේ නැහැ. ඒ නිසා අපි ලබන අවුරුදු ජනවාරි වෙනකොට ස්ටෙම් යුනිට් එකක් හදලා අධ්‍යාපන අමාත්‍යංශයේ පළාත් 99ක් හදලා පළාත් අධ්‍යාපන අමාත්‍යංශත් එක්ක කලාපෙට ගිහිල්ලා පාසල් වලට යනවා. මොකද අපේ රටේ යුනිවර්සිටි එන්රෝල්මන්ට් එක ගන්න 174ක් විද්‍යා තාක්ෂණ නවන විෂයන්. හරිද මන්ත්‍රීතුමනි? 126 විද්‍යා තාක්ෂණ පදනම් කරගෙන කලා විෂයන් වෙන්න පුළුවන්. හැබැයි ඒක තාක්ෂණය පදනම් කරගෙන තියෙනවා. අද ඒකයි අපේ රටේ නැත්තේ. ඒ නිසා එහෙම වුණහම වෙන්නේ 76 24 අනිත් පැත්තට කරපන්න පුළුවන් අපිට ඊළඟ දශකයේ යනකොට. මේක විද්‍යා තාක්ෂණයත් එක්ක යන ටික 175කට ගෙනල්ලා අනිත් පැත්ත 125කට ගේන්න පුළුවන්. අන්න එදාට තමයි පාර දිගේ රැකියා විරහිතව උපාධිධාරීන් පෙළපාලියන්නේ නැතුව විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොටම ස්කිල් ග්‍රැජුවට් කෙනෙක් හැටියට රැකියා අභිමුඛ කරන්න පුළුවන්, නැත්නම් සුවන් රැකියාවකට හරියන්න පුළුවන්. මොකද ලෝකයේ විද්‍යාව තාක්ෂණය දියුණු වෙන වේගය ඉතාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. දැන් අපි කතා කරන්නේ මොනවද? දැන් මේ සභාවේ අපේ දේශපාලඥයෝ වැඩි දෙනා අධ්‍යාපන වැල්සීෂිය කතා කළේ මොනවද? මේ ගමේ පාසලක මොන හරි නැති එකක්, තව මොන හරි ගුරුකුළු පුරප්පාඩුව. මේක නෙමෙයි මේ ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන. අපි හිතන්න ඕනේ අපි කොහෙද ඉන්නේ අද? 21 සියවසේ 3 දශකයේ අවුරුද්දක් ගිහිල්ලා 2021 දැන් 22 යන්නේ. හැබැයි කතා කරන්නේ 20 සතවර්ෂය ගැන. 20 සතවර්ෂය ගැන කල්පනා කරන අඳුපක්ෂෙන් බුල විපක්ෂ වෙන්න පුළුවන්. 20 සතවර්ෂයේ හිතක් එක්ක ඔළුවක් එක්ක 21 සතවර්ෂයේ ඉස්සරහට රට ගෙනියන්න බෑ. හැබැයි අපේ රජයේ අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්මේ තියලා තින්නේ 20 සියවස ගැන හිතලා 21 සියවසේ 3 දශකෙන් එහාට යන වැඩ පිළිවෙලකට තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ගෙනියන්නේ. මේක තේරුම් ගත යුතුයි. මේ ඕනෑම වෙනසක් කරන්න ගියාම ප්‍රතිවිරෝධයක් එනවා. ඊළඟට මේක ප්‍රොසෙස් එකක්. කාර්ය දාමයන් නිදහස් අධ්‍යාපන පනත ගෙනාව 1944 අවුරුදු 10ක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කමිටු අවස්ථාවේ සාකච්ඡා කළා. දැන් කණ්ණංගර මහත්මයා ඊළඟ මැතිවරණේ පැරදුනා. නිදහස් අධ්‍යාපනයේ පියා. හැබැයි අදත් කතා කරන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා එදා ගෙනාපු දේ අවුරුදු 70කටත් පස්සේ. ඒ නිසා අපිට ආරම්භ කරන්න පුළුවන් මේක. හැබැයි අවසන් කරන්න වෙන්නේ තව පරම්පරා දෙක තුනකින්. මේක ප්‍රොසෙස් එකක්. ඔබතුමන්ලා දන්නවා ගුරුවරු හැට වැඩ කළා පන්ති කාමරයේ දරුවාව මෙහෙම වෙනස් කරන්න බෑ. ගුරුවරයව ක්ෂණිකව වෙනස් කරන්න බෑ. කාලාන්තරයේ තිරස දේ වෙනස් කරන්න ඕනේ. වෙනස් වෙ යුතුයි කියන එක අපි පිළිගන්න ඕනේ. වෙනස් වෙනෝ නම් වෙනස් වෙන්නේ කෙසේද කියන ප්‍රශ්නේ අපි යන්න ඕනේ. දැන් මේ දවස්වල මම අධ්‍යයනය කළා, මම හදලා තිනවා සිංගප්පූරුවේ අධ්‍යාපන ක්‍රමය. දැන් ලෝකයේ අංක 1, 2, 3, 4, 5 තියෙනවා. ෆින්ලන්තේ අංක 1, 5, 4 තියෙනවා. ඉන්දියාව 2020 මේ COVID-19 එකෙන් පස්සේ ප්‍රතිපත්තිය ගෙනල්ලා තියෙනවා. හරි, මේ තුනම මම කම්පරටිව් ස්ටඩි එකක් කරනවා. ඒක මම නෙවෙයි කරන්න ඕනේ, ඇමතිවරු නෙවෙයි. ඒක කරන්න ඕනේ නිලධාරී කල්ලේක පෙන්වලා දෙන්න ඕනේ, රිසර්ච් එක කරලා මෙන්න අද තියෙන තැන. හැබැයි දැන් මේක කරන්න වෙලා තියෙන්නේ අපිට අපේ උනන්දුව තියෙන නිසා අපි මේක කරනවා. මොකද මේක කරන්න ඕනේ නිසා. හැබැයි මේක පිටත ඉඳන් බලන කෙනෙකුට පේන්නේ නැහැ කවර. ඒ නිසා මේ සියල්ල කරනකොට පරිපාලන වෙනස්කම්, ඊළඟට ගුරුවරුන්ගේ ක්වලිටි එක ගුණාත්මක භාවය වර්ධනය කිරීම, උපාධිධාරියෙක් තමයි ගුරුවරයෙක්ට පන්ති කාමරයට යන්න ඕනේ ගුරු පුහුණුවකින් පස්සේ. ඒ විදිහටයි වෙන්න ඕනේ. ඊළඟට ටෙස්ටින් ඇන් ඉවැලුවේෂන්, ඊළඟට ගුරුවරයාගේ පර්ෆෝමන්ස් ඇප්‍රේසල් එක, කාර්ය සාධනය, මේ ඔක්කොම මේක ඇතුළත් වෙනවා. මෙන්න මේ ටික කරගෙන එනකොට මෙන්න මේ තැනට අපිට යන්න පුළුවන්. මේ වෙනකොට UGC එක තව විශ්වවිද්‍යාල මහාචාර්ය කණ්ඩායම් එක්ක සාකච්ඡා කරගෙන යනවා කොහොමද මේ උසස් පෙළින් එහාට කොහොමද විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා මේ කොටස අඩු කරගන්නේ. දැන් ඒක අඩු කිරීමත් කළා තිනෝ ගිය මේ මාසෙදී, මේ අවුරුදු දෙකේදී ටික කළා තිනෝ අවුරුද්දකේ. ඒක තව මල්ලෙහාට ගේන්න ඕනේ. හැබැයි සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියට ගේන්න නම් අපි 6යි 9යි අතර 6-7-8 කියන ශ්‍රේණි තුන අපේ කන්ටෙන්ට් ප්‍රමාණය යම් ප්‍රමාණයකින් වැඩි කළා, හරි, ඒක අපි කෙටි කරන්න අවශ්‍ය වෙනවා. හැබැයි එතෙන්දී අත්‍යවශ්‍ය ගිණුම් එකක අතහරින්න බෑ. අත්‍යවශ්‍ය ගිණුම් එක තියෙන්න වෙනවා. දැන් ගරු මන්ත්‍රීතුමනි, භෞතික විද්‍යාවේ ගත්තොත් නිව්ටන්ගේ නියමයන් ටික, ඒක කොහොම ප්‍රතිසංස්කරණය කළාද වෙනස් වෙන්නේ නැහැ නේ? ඒක නියතයක් වගේ තියෙනවා. වෙන ලෝකේ ලොකු වෙනස්කමක් නැවුනොත්. හැබැයි අපි කොහටද යන්න ඕනේ? නැනෝ තාක්ෂණය, නැනෝ ටෙක්නොලොජි, ජෛව තාක්ෂණය, බයෝ ටෙක්නොලොජි, බයෝමෙඩිකල් ඉංජිනේරින්, right, ඊළඟට big data, robotics, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේවට යන්න ඕනේ අපි. අපි කොහෙද කතා කරන්නේ තාම? තාම කතා කරන්නේ මේ විශ්වවිද්‍යාල සේවාසේ දේවල්. ඒක නිසා මෙතනින් එහාට මේක යායුතු ඔබතුමට ඔන්නම වෙලාව දෙන්න හරි. දෙන්නම මගේ කිවර කළා. ඒක නිසා මම මෙන්න මේ ටික සමස්යක් හද කිව්වේ. මම ආරාධනා කරනවා මේ පිළිබඳ උනන්දුව දක්වන අපේ විශාල මන්ත්‍රීවරුන් සංඛ්‍යා මේ දෙපාර්ශ්වයේම ඉන්නවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපි මේ 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 සැසිය අවසන් කළා ජනවාරි පටන් ගන්නකොට STEM education එකත් එක්ක ඔබතුමන්ලගේ ඍජු දායකත්වයක් මට අවශ්‍ය වෙනවා. නැත්තම් මට මේක රිෆෝම් එක මේක තනියේ හුදෙකලාව ගෙනියන්න බෑ. විශාල සහයෝගයක් ඕනේ වෙනවා. ජනතාවට ගෙනියන්න ඕනේ. මේ COVID-19 ත් එක්ක 120ක් සෞඛ්‍ය අංශවල වර්තාවන් වෙනවා ડિප්‍රෙෂන් වලට යනවා ළමයි. දැන් ඒකට මම වෙනම කැබිනට් පේපර් එකක් ගේනවා. කොහොමද අපි සෞඛ්‍ය අංශයයි අපි එකතු වෙලා MOH මට්ටමට ගිහිල්ලා PHI මට්ටමට ගිහිල්ලා midwife ලාගේ මට්ටමට ගිහිල්ලා කොහොමද මේක අපි සමාජය තුළ ව්‍යාප්ත කරලා දෙමාපියන්ගේ සමාජයේ ඔළුව හදන්නේ දරුවන් වෙනුවෙන් කියන කාරණේ. ඒ නිසා විශාල වැඩ කොටසක් අපිට තියෙනවා වෙදා වෙනදා නොතිබිච්ච අභියෝගයක් COVID-19 ඇත්ත කැවිලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාදාමයේ අපි ඉන්නවා. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අනාගතේ අපි බලාපොරොත්තු වෙන ඊළඟ මාසය දෙක තුලදී ඔබතුමන සියලු දෙනාගේ සහයෝගය විද්වතුන් හැටියට. දැන් ප්‍රශ්න වෙලා තියෙන ගරු මන්ත්‍රීතුමනි මේව ප්‍රතිපත්ති තීන්දු ගන්න තැන්වල මම නැහැ. මම මට තින්නේ මේ ප්‍රතිසංස්කරණ ඒක හුදකලාව ගෙනියන්න බෑ. මේක තීන්දු ගන්න තැන්වල ඒ හැමෝගෙම අදහස් අරගෙන මේක වෙන්න ඕනේ. දැන් බලන්න දැන් ඔබතුමන්ලගේ මේ සාකච්ඡාව GMO එකේ මේකේ ප්‍රතිසංස්කරණේ කවුරුත් නැහැ. මමත් නැහැ ලේකමුත් නැහැ. ඒක මේක ප්‍රමාණවත් නැහැ. මම මේක දැක්කම තමයි මම දැක්කේ මේක ඉතාම වැදගත් දෙයක්. නමුත් ප්‍රතිසංස්කරණේ මේ පැත්තට බාර දීලා තිනෝ මේකේ සාකච්ඡා වෙලා තියෙන සාකච්ඡා වෙලා තියෙන ප්‍රමාණය මාදි. තව පිරිස් එකතු කරගන්න තිබ්බා. තියාපියව හදාගමු. හදාගෙන ඉස්සරහට යන් කාලෝචිත යෝජනා බව සඳහන් කරමින් මේ සඳහා ප්‍රවේශය අධ්‍යාපන අමාත්‍යංශය සහ රාජ්‍ය අමාත්‍යංශය අරගෙන තීන බව ප්‍රකාශ කරමින් අපි තව දුරට ඉදිරියට සංවාදයක් තුළින් මේක ඉදිරියට ගෙනියමු කියා යෝජනා කරන අපේ අනාගත පරම්පර මානව සම්පත 21 වෙනි සියවසේ 3 වෙනි දශකයෙන් ඔබට සකස් කිරීමේ අපි මතාර්ථය ඇතිව බොහොම ස්තුතියි.
ස්තුති කරනවා. ඔව් ලසන්තලේ කරනවා.
උලස්සනාරුඩු ගරු මන්ත්‍රීතුමනි මම විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේදී පසුගිය දිනකදී සඳහන් කළා වර්තමානයේදී අපේ රටේ ඇති වී තිබෙන ඒ ගෑස් පිළිබඳව අර්බුදයේ සම්බන්ධයෙන් සෑම තත්ත්වයක්ම මේ පාර්ලිමේන්තුවට වාර්තා කරනවා කියලා ඒ අනුව අද දිනේදී පාරිභෝගික අධිකාරිය විසින් මේ ගෘහස්ත ගෑස් පිළිබඳව තීන්දුව తీරන කීපයක් ගත්තා. ඒ පිළිබඳව මෙම ගරු සභාවට මම දැනුවත් කළ යුතුව තිබෙනවා. ඊයේ දිනේදී විශේෂයෙන්ම ඇති වී තිබෙන තත්ත්වයේ සැලකිල්ලටගෙන විශේෂයෙන්ම අප විසින් පත් කරන ලද මොරටුව විශ්වවිද්‍යාලයේ ඒ රසායන හා ක්‍රියාවලිය අංශයේ අංශ ප්‍රධානි තුමා ඇතුළු උපදේශක කමිටුවෙත් අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද උපදේශක කමිටුවෙත් ඒ ලබා දීපු උපදෙසුත් සැලකිල්ලටගෙන පාරිභෝගික අධිකාරිය විසින් තීන්දුව తీරන කීපයක් ගන්න ලැබුවා. ඒ අනුව ඊයේ දිනේදී ඒ සමාගම් දෙකේම දැනට තිබෙන ඒ ගෑස් සිලින්ඩර් වෙනදපොළට නිකුත් කිරීම ඊයේ දින සිට පාරිභෝගික අධිකාරිය විසින් නවතා දෙනු ලැබුවා. අද දිනේදී පාරිභෝගික අධිකාරිය විසින් විශේෂම ආදාහනාගාර සඳහාත් කර්මාන්ත සඳහා පමණක් ඒ ගෑස් නිකුත් කිරීමේ අවසරය අදාළ සමාගම් වෙත ලබා දීමට කටයුතු කළා. ඒ වගේම ඊයේ දිනේදී වරායට මිත්‍ර සමාගමටත් ඒ වගේම ලාබ් සමාගමටත් නැව් දෙකක් ළඟා වෙලා තිබෙනවා. ඒ අනුව අපේ අමාත්‍යාංශය විසින් මේ නැව් වලින් ගෑස් රටට ඇතුල් කර ගැනීමට පෙර පරීක්ෂණයක් කරලා ප්‍රමිතියට අනුව තිබෙනවද කියලා බලලා ලබා ගන්නවා අය කියන දේ මේ පාර්ලිමේන්තුවට මම සඳහන් කළා. ඒ අනුව ප්‍රතිතන මණ්ඩලයත් ඒ වගේම කාර්මික තාක්ෂණ ආයතනයත් ප්‍රමිති ආයතනයත් ඒ වගේම පාරිභෝගික අධිකාරියත් නිලධාරී මහත්වරුන් ඊයේ දිනේදී ඒ නැව්වලට ගිහිල්ලා නියැදි ලබාගෙන ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ රසායනාගාරයට ඊයේ ඒ නියැදි යොමු කිරීමට කටයුතු කළා. ඒ අනුව අද සවස් වන විට ඒ වාර්තාවන් පාරිභෝගික අධිකාරිය වෙත ලබා ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ අනුව මේ වාර්තා පිළිබඳව නැවත වතාවක් ප්‍රතිතන මණ්ඩලයයි එවැගේම පාරිභෝගික අධිකාරියයි රස පරීක්ෂක ප්‍රමිති ආයතනය ඇතුළු නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ඒ රසායනාගාර විසින් ඉදිරිපත් කරපු වාර්තාවල සඳහන් කරුණු අනුව මම ගෑස් ප්‍රමිතියට අනුකූලයි කියන එක පිළිබඳව නිර්දේශයක් අපිට ලබා දීමට කටයුතු කළා. ඒ අනුව පාරිභෝගික අධිකාරිය විසින් අද දිනේදී අදාළ සමාගම් වෙත හෙට හෝ අනිද්දා දිනවන විට ඒ අලුතෙන් ගෙන එන ලද ගෑස් ඒ සිලින්ඩරවලට නියමිත ප්‍රමිතීන් වලට අනුව ඇතුළත් කරලා විශේෂයෙන්ම ඒ ගඳ වහනේ වීම පිළිබඳව අවශ්‍ය රසායනික ද්‍රව්‍යත් ඇතුළත් කරලා වෙළඳපොළට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීමට කටයුතු කළා. එම නිසා විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරිය විසින් ඒ අදාළ සමාගම් වෙත ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරලා තිබෙනවා වගේම ඒ අනුව අදාළ සමාගම් විසින් විශේෂයෙන්ම ඒ ලබා දී තිබෙන උපදෙස්වලට අනුව කටයුතු කරමින් හෙට හෝ අනිද්දා දින සිට නව ගෙන එන ලද ගෑස් ප්‍රමිතියට අනුකූල ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව ලබා දීමට කටයුතු කිරීම පිළිබඳ.
ස්තුතියි ගරුතුමා. පාර්ලිමේන්තුව 6 වන සඳුදා උදැසන 9:00 ට නැවත රැස්වේ.